SBS Radio.
අන්තර්ජාතිකව සම්භාවනාවට පාත්‍ර වුණු දකුණු ආසියාවේ දැවැන්තම සිනමා ප්‍රතිමූර්තියක් බඳවුණු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ෂූරින් ඊයේ දවසේ සදහටම ශ්‍රී ලංකා ද්වීපයට ආයිබුවන් කිව්වා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් තමන්ගේ දිවිසරිය නිමා කළේ හරියටම මේ වසරේ වෙසක් පුන් පොහෝදාට පාන්දර වන්නට, ඒ කියන්නේ අප්‍රේල් මාසේ 29 වෙනිදා. සියවස් ගණනාවකට ආසියානු සිනමාවේ ආසියානු කලාපීය විශිෂ්ටත්වය පිළිබඳ අභිමානනීය මතකය සදානුස්මරණීය මතකයක් බවට පත් කරමින් එතුමන් අපගෙන් සමුගත්තා. මේ වෙනුවෙන් ඊයේ දවස ශ්‍රී ලංකාවේ රජයේ ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත් කරලා තිබුණා. ඒ වගේම මේ ජ්‍යෙෂ්ඨ සිනමාවේදියාගේ අවමංගල්‍ය කටයුතු ඊයේ දවසේදී ටොරින්ටන් චතුරශ්‍රේදී සිදුවුණේ රාජානුග්‍රහය සහිතව. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිසකයෙන්ම සංස්කරණය නොකිරුණු සංකීර්ණ තිර පිටපතක් බඳු චරිතාපදානයක්. ඉතින් අපි දැන් මේ SBS සිංහල ගුවන්තලෙන් සූදානම් වන්නේ වසර 50කට අධික කාලයක් එතුමන් ශ්‍රී ලාංකීය සිංහල සිනමාව වෙනුවෙන් සිදු කරපු ඒ සුවිශේෂී දායකත්වය පිළිබඳව යලිත් වතාවක් අනුස්මරණය කරන්න. එතුමාගෙන් සිදුවුණු විශිෂ්ට සේවය පිළිබඳව කෙටි සමර සටහනක් ඔබ වෙත අරගෙන එනට. මේ කර්තව්‍යයට මම ආරාධනා කළේ ශ්‍රී ලංකාවේ මේ වෙන විට බොහොම ප්‍රකට සිනමා විචාරකයෙකු බවට පත්ව සිටින, ඒ වගේම සිනමා සම්බන්ධ කථිකාචාර්යවරයෙකුද වන පුවත්පත් කලාවේදී ආචාර්ය නුවන් නානිජිත් මහතාට. ආචාර්ය නුවන් නානිජිත් මහතා SBS සිංහල ගුවන්විදුලියේ හැම සිකුරාදාම අපි ඔබට සමීප කරන සිංහල සිනමා වංශ කතාවට සම්බන්ධ වන අපේ සම්පත්දායකයා. ආචාර්ය නුවන් නානිජිත් මහතා ශ්‍රී ලංකාවේදී මීට වසර ගණනාවකට කලින් රචනා කරපු සිනමා වංශය කෘතිය හරහා ඔහු ලබාගත් සිංහල සිනමාවේ ඉතිහාසය පිළිබඳව වන පරිචය අතිමහත්. ඉතින් මේ පිළිබඳව කතා බහ කිරීමේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පිළිබඳ මේ මතකානුස්මරණයට ඔහු සතුව තිබෙන කරුණු ඉතාමත්ම වැදගත්. ආචාර්ය නුවන් නානිජිත්, අපි ඔබව බොහොම සාදරයෙන් මේ වැඩසටහනට පිළිගන්නවා, ආයුබෝවන් කියලා.
ආයුබෝවන්.
ඇත්තටම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දිවිසරියෙන් තරුණ කාලය ගත වුණේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ. ඉතින් ඒ කාලයේ තිබුණු දිවි පැවැත්මත් එක්ක ශ්‍රී ලාංකීය සිංහල ගැමියාගේ සුවඳ හොයාගෙන ගිය මේ අග්‍රගන්නේ සිනමාවේදියාගේ සිනමා ආගමනය කොහොමද සිදුවුණේ කියන කාරණය ටිකක් කුතුහලයේ දනවන කාරණාවක්. ඒ කාලයේ තිබුණු සමාජ රටාවත් එක්ක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ජීවිත රටාවත් එක්ක. නුවන්, අපි මුලින්ම අවධානයට ලක් කරමු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඒ කාලයේ තිබුණු ජීවන රටාව සහ ඔහුගේ සිනමා ආගමනය කොහොමද සිද්ධ වුණේ කියලා.
විශේෂයෙන්ම අපේ රටේ අනන්‍යතාව තමන්ගේ කලා මාධ්‍ය නිස්මතු කරපු කලාකරුවන් අල්ප දෙනෙක් අපට සිටිනවා අග්‍රගන්‍ය තත්ත්වයට පත් වුණු. විශේෂයෙන් දැන් සාහිත්‍ය පැත්තෙන් ගත්තහම මාටින් වික්‍රමසිංහයන්, වේදිකා නාට්‍ය කලාවෙන් මහාචාර්ය දිරිවීර සරච්චන්ද්‍රයන්, සංගීතයෙන් ආචාර්ය අමරදේවයන්, ඒ වගේම නර්තනයෙන් චිත්‍රසේන වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවෝ. ඉතින් මේ එක් එක් මාධ්‍ය අතර සිනමා මාධ්‍ය අප වෙන්කොට ගත්තොත් එහි පැහැදිලිවම අපේ ලාංකේය ලකුණ අන්තර්ජාතික වශයෙන්ුත් ස්ථාපිත කරමින් අග්‍රගන්‍ය භාවයට පත් වුණු මහා සිනමාවේදියා තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ෂූරින්. එතුමා දෙහිවල උපත ලබලා 1919 අප්‍රේල් 5 වෙනිදා ශාන්ත පීතර විද්‍යාලයේ ශාස්ත්‍ර හදාරලා කතෝලික පරිසරයක බටහිර ගති පැවතුම් තියෙන ප්‍රභූ පවුලක ඉපදිලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබලා එතුමා ඇත්ත වශයෙන්ම සිංහල දැන සිටියත් කියවන්නට සහ ලියන්නට හොඳින්ම දැන සිටියේ ඉංග්‍රීසි භාෂාව. හැඳිගෑ රූපයෙන් තමයි ආහාර ගත්තේ. එතුමා යුරෝපීය සම්පූර්ණ ඇඳුම් කට්ටලයකින් තමයි සැරසී සිටියේ නිවසේදීත් සපත්තු දාගෙන එහෙම ලස්සනට. ඉතින් එතුමාගේ ඒ තියෙන බටහිරට සමීප ගති පැවතුම් එක්ක එතුමා ලාංකේ අනන්‍යතාවය සොයා යාම තමයි එතුමාගේ චරිතයේ තියෙන විශිෂ්ටත්වය හැටියට මා දකින්නේ. එතුමාට පුළුවන් වුණා මේ පොළව හඳුනා ගන්නට. ඒ සඳහා පසුබිම සකස් වෙන්නේ එතුමාගේ සොහොයුරු විශිෂ්ට චිත්‍ර ශිල්පී අයිවන් පීරිස් මහතා. එතුමා 43 කණ්ඩායමේ සිටි කෙනෙක්, චිත්‍ර කලාවේ පුනරුදයක් ඇති කළ. ඉතින් එතුමාට තිබුණු අසනීප තත්ත්වයක් නිසා එතුමාගේ තනියට මේ අයියට යන්න සිද්ධ වුණා එංගලන්තෙට. ඉතින් එංගලන්තේ Times of Ceylon පුවත්පතේ වාර්තාකරු හැටියට මගේ පර්යේෂණ අනුව ලෙස්ටර් මහත්තයා තමයි පළවෙනිම ලාංකේය සිනමා විචාරකයා. 40 දශකයේ අගභාගයේදී එතුමා ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතට චිත්‍රපට පිළිබඳ විචාර ලියන්න පටන් ගත්තා. ඉතින් ඒ කාලේ එතුමා පුවත්පතේ සේවය කරන අතරතුර විවේක ලැබෙනකොට කෙටි චිත්‍රපට, විත්තිකතා චිත්‍රපට නිර්මාණය කිරීමට පෙළඹුණා. ඒ අනුව තමයි 1949 සොලිලොකියු කියන විත්තිකතා චිත්‍රපටය එතුමා අධ්‍යක්ෂණය කළේ මුල්වරට. ඉතින් ඇත්තට මේක මානසික ඝට්ටනයකට මුහුණ දෙන පුද්ගලයෙකුගේ චරිතයක් ඇසුරු කරගෙන කරපු චිත්‍රපටයක්. ඉතින් එතනින් පස්සේ ඒ චිත්‍රපටයට අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ලැබුණා බ්‍රිතාන්‍ය විත්තිකතා චිත්‍රපට උළෙලේදී. ඉතින් ඒ නිසා එතුමාට අන්තර්ජාතික වශයෙන් දක්ෂ සිනමාවේදීන් ඇසුරු කරන්නට එහිදී අවස්ථාව ලැබෙනවා. ඊට පසුව විත්තිකතා චිත්‍රපට කීපයක්ම නිර්මාණය කරනවා එංගලන්තෙදීත්. විශේෂයෙන්ම රජයේ චිත්‍රපට අංශය පිහිටවන අවස්ථාවේ රැල්ෆ් කීන් නැමැති සුප්‍රකට විත්තිකතා චිත්‍රපට අධ්‍යක්ෂකවරයා එතුමා එංගලන්තයේදී ලෙස්ටර් මහත්තය හඳුනාගන්නේ. ඉතින් ලෙස්ටර් මහත්තයා එංගලන්තයේ රැඳී සිටිද්දී රැල්ෆ් කීන්ට සිදුවෙනවා ලංකාවේ රජයේ චිත්‍රපට අංශයේ වැඩබාර ගන්න. ඉතින් නිරන්තරයෙන් රැල්ෆ් කීන් ලෙස්ටර් මහත්තයාට ලියුම් එවනවා ඔබ ලංකාවට පැමිණිය යුතුයි කියලා. ඉතින් ඒ පෙළඹීම මත තමයි ඔහු ලංකාවට පැමිණ රජයේ චිත්‍රපට අංශයට එකතු වෙන්නේ. ඒ චිත්‍රපට අංශයේදී ඔහුට හැකි වෙනවා තවත් විත්තිකතා චිත්‍රපට ගණනාවක් නිර්මාණය කරන්න. ඒකම විශේෂයෙන්ම රැල්ෆ් කීන් ලංකාවේදී නිර්මාණය කළ නෙළුම්ගම චිත්‍රපටියෙත් ඒටත් සහය වීමෙන් එතුමා තමන් සිනමාවේ කලින් එතුමා තුළ තිබුණු චින්තනය තවත් උපමට්ටම් කරගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ කාල වකවානුව වෙන විට 47 කතානාද සිනමාව ආරම්භ වෙලා දශකයකට ආසන්නයි. හැබැයි සිංහල කිව හැකි වචනේ පරිසමාප්තර්ථයෙන් සිංහල කිව හැකි චිත්‍රපට බිහි වී තිබුණේ ඉතාමත්ම අල්ප ප්‍රමාණයක්. ඔය සිරිසේන විමල වීරයන් වැනි අයගේ උත්සාහයන් ඇරුණු විට ලෙස්ටර් මහත්තයාට අවශ්‍ය වුණා අපේ පොළවේ සැබෑ ආධ්‍යාත්මය පෙන්නන සිනමා කෘතියක්, විශේෂයෙන්ම මේ චිත්‍රාගාර සම්ප්‍රදායෙන් එළියට බැහැලා ස්වාභාවිකත්වයේ පර්ශ කළා නිර්මාණය කරන්න. ඉතින් එහි ප්‍රතිඵලයක් හැටියට තමයි රජයේ චිත්‍රපට අංශයෙන් ලෙස්ටර්, විලි බ්ලේක්, ටයිටස් තොටවත්ත කියන මේ කැරලිකාරී තරුණයෝ තුන් දෙනා එළියට බැහැලා රේඛාව චිත්‍රපටය බිහි කරන්න. ඉතින් අත් වශයෙන්ම රේඛාව හරහා කලාත්මක සිනමා ධාරාවට මඟ පෑදෙනවා. එපමණක් නෙවෙයි ලාංකේය චිත්‍රපටයක් හැටියට පළවෙනිින් අන්තර්ජාතික නියෝජනය ලබා ගන්නවා ප්‍රංශේ කාන් චිත්‍රපටවල. එතුමා තමන්ගේ කුළුදුල් නිර්මාණයෙන්ම අලුත් මාවතක් අපේ සිනමාවේදීන්ට විවෘත කර දුන්නා.
ඔව්, 1956 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා රේඛාව චිත්‍රපටය නිර්මාණය කරන්නේ. ඒ කාලේ වෙන විට දකුණු ඉන්දියානු අධ්‍යක්ෂවරුන්ටත් ඉන්දියානු චිත්‍රාගාර පසුතලවලටත් භාවාතිශය රංගනයටත් කොටු වෙලා පැවතුණු සිංහල සිනමාවට නව අත්දැකීමක් ලබා දෙමින්. ඒ සම්බන්ධයෙන් ඔබේ මතකය අපි රැගෙන යන්නට සූදානම් 1956 වසරේ රේඛාව චිත්‍රපටය වෙත.
දැන් ළමයි හොඳට මතක තියාගන්න ඕනේ, හෙට උත්සවයේදී නටන හැටියටම දැන් නටන්න ඕනේ. දැන් ලෑස්තිද? හොඳයි. 1 2
කාලේ ශ්‍රී ලංකාවේ ගැමි සමාජය මැනවින් නිරූපණය කරපු මේ රේඛාව චිත්‍රපටය නිපදවන්නට පළමුවෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඒ සම්බන්ධයෙන් ඒ ජීවන රටා සම්බන්ධයෙන් අත්දැකීමක් ලබා ගැනීමට සිදු වුණා. ඉතින් එතුමන් එක්තරා වරක ඒ පිළිබඳව මෙන්න මේ වගේ අදහසක් ප්‍රකාශ කොට හිටිය මේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාණන්ගේ හඬ.
Those 4 years were the most formative, most influential 4 years of my life because those are the years in which I came to know my people, know the rural scene, getting closer and closer to the spirit and the heart of Sri Lanka.
Oh, etumananange handa apita nemata vatawak sajeevawa noyasevi. Achara Nuwannanajith man den obata nemata vatawak yomu wenna kemathi. Athirama Lester James Pieris mahata සිනමාවට යම් සුවිශේෂතාත් එකතු කළා. මේ පිළිබඳව කතා බහකුලිතින් අපිට හමුවන වැදගත් සංදිස්ථාන මොනවාද?
ඔව්, ඇත්ත වශයෙන්ම එතන රේඛාව චිත්‍රපටයේ සිටම එතුමා විශේෂතා අපේ සිනමාවට එකතු කළා. දැන් රේඛාවෙන් ඒ විප්ලවය විතරක් නෙමෙයි සිදු කෙරුණේ. විශේෂයෙන්ම සිනමා සංගීතය පැත්තෙන් සුරිල් සාන්තයන් සහ BS පෙරේරා එකමුතුව, ඊළඟට අපි රංගනය පැත්තෙන් ගත්තාම මගේ පර්යේෂණවලට අනුව ආසියානු සිනමා කලාපයට යථාර්ථවාදී රූපණය හඳුන්වා දුන් ගාමිණී ෆොන්සේකා සහ ඉරාංගනි සේරසිංහ යුවළ රංගනය සඳහා හඳුන්වා දීම, ඊට පසුව සංදේශ චිත්‍රපටයෙන් එතුමා සමාන්තර සිනමාවටත් මාර්ගය විවර කර දෙනවා. අප විග්‍රහ කරන ජනප්‍රිය සහ සිනමානුරූපී කියන ලක්ෂණ දෙකෙහිම සුසංයෝගයක් බවට පත්වුණු චිත්‍රපටයක් හැටියට සංදේශය සමාන්තර සිනමාවට මඟ විවර කර දීමෙන් පසුව එතුමා කෙලින්ම කලාත්මක සිනමාවම තෝරා ගන්නවා. ගම්පෙරළිය හරහා පළවෙනි වරට වෘතාන්ත සිනමාවකට අන්තර්ජාතික ජයග්‍රහණයක් අත්පත් කරගන්නවා නවදිල්ලි චිත්‍රපටවලදී. ඇත්ත වශයෙන්ම නවකතාවක් කලාත්මකව කොයි ආකාරයටද සිනමාවට නගන්නේ කියන ගැටලුවට පළමුවෙනි ස්ථාපිත පිළිතුරක් ගම්පෙරළිය චිත්‍රපටයෙන් ලැබෙනවා.
මගේ අන්තිම ලියුමටවත් උත්තරයක් නෙවෙයි.
පොතන්ති මුලියමන්.
ඔව්.
මං කිව්වනේ ලියුම් වලට උත්තර ලියන්නේ නැහැ
කියලා. මමත් කිව්වනේ මං අහන් දෙයට උත්තරයක් දෙනවා නම් ඊට පස්සේ ලියුම් ලියන්නේ නැහැ කියලා. මගේ ලියුම කියවද? හ්ම්. හොඳයි, උත්තරයක් කටින් කියන්න බැරි. එහෙනම් ලියලා දෙන්න.
බැ. අම්මා ගේනාලේ.
මම අම්මගෙන් අහන්න. ඊට කලින් නන්ද කැමති කියන්න.
අම්මා කැමති නම් මං කැමති.
ඒ කියන්නේ නන්ද මට ආදරේ.
ඊළට දෙලොවක් අතර චිත්‍රපටය හරහා මේ මනෝමූලවාදී සිනමා පිවිසුම සනිටුහන් කරනවා. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ චිත්ත අභ්‍යන්තර විවරණය කොයි ආකාරයෙන්ද චිත්‍රපටයකින් ඉදිරිපත් කරන්නේ කියන දේ. ඒ පාරේ තමයි අනෙක් සිනමාකරුවන් සියලු දෙනාම ඊට පසුව ගමන් කරේ. රන්සලු වගේ චිත්‍රපටයකින් මේ කලාත්මක ආකාරයට බෞද්ධ තේමාවක්, කතා තේමාවක් හසුරවන හැටි, ගොළු හදවත චිත්‍රපටය හරහා කොයි ආකාරයටද මේ නව ආකෘතික අත්හදා බැලීමක්, ඒ කියන්නේ සුගත්ගේ දෘෂ්ටි කෝණයෙන් ඒ ප්‍රේමය විවරණය කරන එක පැත්තකින්, ඊට පසුව ධම්මිගේ දෘෂ්ටි කෝණයෙන් එයම ඉදිරිපත් කරන ශූර ආකාරයට ඒ සිනමා ආඛ්‍යානය එතුමා යොදාගන්නේ කියලා.
සුගත් මුණ ගැහෙන්න කියලා මං දවස් ගානක ඉඳන් හිටියේ. ඒ සුගත තරහින් වගේ.
ඔයා කොහමද දන්නේ? මං මෙහින්න බා.
මං තවත් දේවල් දන්නවා සුගත්. ඔයා දැන් රස්සාවක් කරන්නේ නැහැ. දැන් ගෙදරින් යන කොච්චර කල් වෙනවද?
එකකින් කාටවත් පාඩුවක් නැහැ නේද මෙයන්?
ඔහොම කතා කරන්න එපා සුගත්. ඔහොම මගේ හිත පාරවන්න එපා. පව්.
කෙනෙකුගේ හිත පාරවන එක පව්ද මෙයන්?
සුගත්. පරාද කරන්න පුළුවන් බව දැන දැන. කෙනෙකුට ගහන්න එපා සුගත්. මම යමුණ ගෙන්න ආවේ. ඔයා මට ඔහොම කතා නොකරයි කියලා හිතාගෙන.
ඉතින් මේ විදිහට ඇවිල්ලා මේ ගමනේ අග්‍රස්ථානයේ හැටියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ නිධානය. ඒ එක්කතකින් අධි යථාර්ථවාදී සිනමා පිවිසුම සනිටුහන් කළ චිත්‍රපටයේ වගේම අදටත් පිළිගැනීම එදා මෙදා මෙරට බිහි වූ අග්‍රගන්‍ය සිනමා කෘතිය හැටියට.
බලාගෙන අත දාන්න එපා. ලස්සන සතා වුණාට හරීම නපුරයි. අවුරුදු දෙකක් උත් එක්ක එකට කූඩුවේ හිටපු ගෑනු සතාව කිසි කාරණාවක් නැතුව දවසක් කොටලා මැරුවා. බැලූ බැල්මට කොයි තරම් අලංකාර සතෙක්ද. මේ වගේ කුරියරු වැඩක් කරයි කියලා හිතන්නවත් බෑ. මොනරගේ නියම ස්වභාවය තියෙන උගේ ලස්සන පිල්වල නෙමෙයි. උගේ මූසල කටහඬේ ඒ නාද නයින්ගේ බිත්තර පුපුරනවා.
ඉතින් මේ නිර්මාණ වලින් පසුවත් එතුමා නිර්මාණය කළ චිත්‍රපට දිහා බැලුවම එකක්වත් අපට අවරගණී නිර්මාණ හැටියට සලකන්නට බෑ. චිත්‍රපට 19ක් වෘතාන්ත චිත්‍රපට එතුමා අධ්‍යක්ෂණය කළ අම්මාවරුණේ දක්වා 2006. ඉතින් ඒ චිත්‍රපට 19ම විශේෂයෙන් එතුමාට ලැබුණු සුවිශේෂ අවස්ථාවක් හැටියට අපිට සලකන්නට පුළුවන් ගම්පෙරළිය කලියුගයේ යුගාන්තයේ කිනුතුම් ඈදුතු නවකතා නිර්මාණය කරමින් සම්පූර්ණ කරන්නට එතුමාට හැකියාව ලැබුණා ඒ නළුනිලි පිරිසත් සමගම දශක ගණනාවකට පස්සේ. ඊළඟට ගෝඩ් කිංග් වැනි චිත්‍රපටයක් හරහා ඉංග්‍රීසි භාෂිත සිනමාවකට පාර පෙන්වන්නට එතුමාට හැකි වුණා. අනෙක් පැත්තෙන් ලිස්ටර් ජේම්ස් පීරිස් කියන්නේ මම දකින විදිහට අපේ සිනමා සංස්කෘතියක්. කියන්නේ එතුමා මේ ආකාරයෙන් විශිෂ්ට චිත්‍රපට හදලා නොනැවතුණු කෙනෙක් නෙමෙයි. එතුමා විශාල ශිෂ්‍ය පරම්පරාවක් බිහි කළා. නාමිකව කියනවා නම් අපි කීප දෙනෙක් සඳහන් කළොත් ගාමිණී ෆොන්සේකා, ඊරාංගනී සේරසිංහ, සුමිත්‍රා පීරිස්, තිස්සා බේසේකර මෙවැනි අති විශිෂ්ට නිර්මාණකරුවන් එතුමාගේ ගුරුහරුකම් ලබාගෙන ප්‍රායෝගිකව චිත්‍රපටවල යෙදිලා ඊළඟට එතුමාගේ තිබුණු සුවිශේෂ පුස්තකාලය විශාල පුස්තකාලයක් තිබුණා සිනමාවේ විවිධ අංශ ගැන ඒ විශාල පරම්පරාවකට මග පාදමින් තමයි එතුමා එන්නේ. අනිත් පැත්තෙන් විචාරක කණ්ඩායමකුත් එතුමත් එක්ක ආවා. මොකද එතුමාගේ පුස්තකාලයේ තියෙන පොත්පත් අරන් ගිහිල්ලා කියවපු අය තමයි ඒ කාලේ සිනමා විචාරයත් අලුත් මාවතකට කෙනාවේ. ඒ අතරත් ඉන්නවා තිස්සා බේසේකරයන්, ඒ වගේම සුගත පාලද සිල්වා, බෙනඩික් දොඩම්පෙගම, රෙජී සිරිවර්ධන, සිරිල් බී පෙරේරා මේ ආදී වශයෙන් සිනමා මාධ්‍යයට අනුරූප වෙච්ච විචාරයක් ගැන අපිරිස බිහි වුණෙත් ලෙස්ටර් මහත්තයාගේ ගුරුහරුකම් යටතේ. ඉතින් එහෙම බැලුවාම එතුමා කියන්නේ සංස්කෘතියක් සිනමාවේ. ඒ සංස්කෘතිය තමයි ඊට පස්සෙ සිනමාවේ හැම අංශයක්ම ගොඩනගමින් ඉදිරියට ආවේ. එක පැත්තකින් ඍජු ආභාසයට ගත්තා, තවත් පැත්තකින් වක්‍රව ආභාසයට ගත්තා. ඉතින් ඉපමණක් නෙවෙයි අදටත් ලාංකේය සිනමාවේදියෙක් හැටියට අන්තර්ජාතික වශයෙන් සැබෑ පිළිගැනීමට ලක්වෙච්ච එකම සිනමාකරුවා හැටියට අපට ආචාර්ය ලෙස්ට හඳුන්වන්නට පුළුවන්. ඒකට හේතුව තමයි අද අප බහුලව අන්තර්ජාතික ජයග්‍රහණ ලබා ගත්තත් අන්තර්ජාතික තලයට දැනෙන්න නිර්මාණය කළ එකම සිනමාකරුවා, චිත්‍රපට නිර්මාණය කළ එකම ලාංකේය සිනමාකරුවා හැටියට අපට ලෙස්ට මහතා සලකන්නට පුළුවන්. ඒකට හේතුව අන්තර්ජාතික වශයෙන් බිහි වෙච්ච විශිෂ්ට සිනමා විශ්වකෝෂයක් වන එප්‍රේම් කට්ස් නැමැති ලේඛකයා ලියූ මැක්මිලන් ඉන්ටර්නැෂනල් ෆිල්ම් එන්සයික්ලෝපීඩියා කියන කෘතියේ 1071 පිටුවේ ලෙස්ටර් මහතා ගැන පමණයි සඳහන් වෙන්නේ ලාංකේය සිනමාවේදියෙක් හැටියට. ඉතින් එක අතකින් මේ වියෝව අපට විශාල සංවේගයක් ගෙනෙන්නේ අද එතුමත් අප අතර නැති එක. ඉතින් ඒ නිසා විශාල වගකීමක් තියෙනවා මං හිතන්නේ අපේ සිනමාවේදීන්ට කොහොමද හරියට අන්තර්ජාතික තලයේ සිනමාවේදියෙක් බවට අපේ රටේ නිර්මාණකරුවන් ඉදිරියට එන්න ඕන කියන කාරණේ. මොකද අන්තර්ජාතික සම්මාන ලැබුණු පමණින්ම එසේ වෙන්නේ නැහැ. මොකද ඒවායේ ප්‍රමිතීන් පිළිබඳ ගැටලු තියෙන නිසා ලෙස්ටර් මහතා ලබාගත්තු අන්තර්ජාතික සම්මාන දිහා බලන විට රේඛාව චිත්‍රපටයත් සමග ප්‍රංශී කාන් උලල නියෝජනය කළා. ඊට පසුව ගම්පෙරළියට ලැබුණු සම්මානයත් සමග අන්තර්ජාතික කීර්තියට එතුමා පත් වෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම 77 ප්‍රංශයෙන් පිරිනැමුණු ලෙජෙන්ඩියෝන සම්මානය, 2000 ඉන්දියානු රාජ්‍යයෙන් පිරිනැමුණු ලයිෆ් ටයිම් ඇචීව්මන්ට් යාවජීව කර්තව්‍ය සම්මානය, 2001 ප්‍රංශයේ ඩූවිල් ස්වර්ණ පද්ම සම්මානය, 2002 ඉන්දියාවේ මුම්බායි පැවති චිත්‍රපටවලලේ ප්‍රථම ආසියානු සිනමා සංස්කෘතික සම්මානය, 2003 කාන් චිත්‍රපටවලලේ යුනෙස්කෝ ෆෙලිනි රන් සම්මානය වැනි සම්මාන සැබවින්ම ඉතා ඉහළ ගණයේ ප්‍රමිතියකින් යුත් සම්මාන. ඉතින් මේ නිසාම එතුමා ප්‍රචලිත සිනමාකරුවෙක් හැටියට විශේෂයෙන්ම ආසියානු කලාපේ අකිර කොරසව, සත්‍යජිත් රේ පිළිවෙලින් ජපානයේ සහ ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන මේ ආසියානු සිනමාවේ හැඩය ලෝකයට ගෙනිච්ච නිර්මාණවේදියා බවට පත් වුණා. ඉතින් එතුමාගේ අභාවයත් එක්ක ඇත්තටම ලංකාවේ පමණක් නෙවෙයි මුළු මහත් ලෝකයේම ජ්‍යෙෂ්ඨතම වයෝවෘද්ධතම සිනමාවේදියා අපට අහිමි වුණා. ඇත්ත වශයෙන්ම මින්ට මද කලකට පෙර වයෝවෘද්ධතම සිනමාවේදියා අහිමි වුණා මිත්‍රදාස් නමින් ඉන්දියාවේ හිටපු නමුත් ඔහු ඉන්දියානු ජාතිකෙක් වුණාට ලංකාවේ දුප්පතාගේ දුක චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ඔහු 100කට අධික වසර ගණනාවක් ජීවත් වුණා. ඉතින් අභාග්‍යකට ඇත්තටම 99 වියේ අපට ලෙස්ටර් මහත්මයා අහිමිවීම මං හිතන්නේ අපට පමණක් නෙවෙයි එය ලෝකයේ සිටින සියලුම සිනමා ලෝලීන්ට සිදුණු පාඩුවක් හැටියට.
හොඳයි ආචාර්ය නුවන් අනිජිත් මහතා, අපි ස්තුතිවන්ත වෙනවා අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අභාවය වෙනුවෙන් අපි ගෙන එන මේ අනුස්මරණ වැඩසටහනට යම් කිසිව සමරු සටහනක් එකතු කිරීමට සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තුතිය ඔබට. අයිබෝවන්.
50 years making films, it has been a long, long pilgrimage. Life and my people have been very good to me. I hope that through my films, I have given something back.
අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව වඩාත් අර්ථ සම්පන්න වෙනසකට ලක් කරපු දවන්තීන් අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාණන්ගේ නාමය සදානුස්මරණීයයි. එතුමාගේ විප්ලවීය සිනමා කමන කලාශේෂ්ත්‍රයට සිදුවුණු සුවිශේෂී දායකත්වය, ඒ වගේම ශ්‍රී ලාංකීය නාමය අන්තර්ජාතික තලයට ගෙන ගිය ප්‍රයාමයට පොදුවේ ශ්‍රී ලාංකිකයන් විදිහට අපි කොයි කවුරුත් නායකතේ. SBS සිංහල වැඩසටහන අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් ගෙන මේ සමර සටහන මෙතකින් නිමාවටපත් කරනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ආගමික විශ්වාසයන්ට අනුකූලව එතුමන්ට ස්වර්ග මෝක්ෂ සුව ලැබේවා.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sps.com.au/sinhalese web අඩවියට.
Hear more stories in your language by visiting sps.com.au.